You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
හොඳයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දවස්වල පැවැත්වෙන එක්දින තරගාවලිය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් උණුසුම් තත්ත්වයකට හැරී පවතින ආකාරයක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. නමුත් ඒ අතරතුරේදී විටින් විට වාර්තා වන තවත් ක්‍රීඩා ප්‍රවෘත්ති හේතුවෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වගේම අනෙකුත් රටවල්වල ක්‍රීඩාවත් තවත් උණුසුම් වෙමින් පවතිනවා. මේ සියලු උණුසුම් ක්‍රීඩා තතුවිතිත් සමග අද දවසේදී සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. අපේ සුපුරුදු හිතවතා පැමිණ තිබෙනවා ශ්‍රී ලංකාවේ සිට අපිත් සමග සම්බන්ධ වෙන ක්‍රීඩා මාධ්‍ය රංගන සෙනවිරත්න. රංගන, අයිබෝන් සුබ උදෑසනක්.
අයිබෝන් මදුර, සුබ උදෑසනක්.
හොඳයි, අපි අද දවසේ අපේ කතා බහ ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෙරේදා දිනේදී අවසන් වෙච්ච දෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලයත් එක්ක. පළමිනි තරගයත් පරාජිතපත් වුණා ශ්‍රී ලංකාව සහ දෙවැනි තරගයේ ලකුණු 113ක දැවැන්ත පරාජයකට හිමිකම් කිව්වා. මේ පරාජයත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින් මතු කරන තවත් ප්‍රශ්නයක් තමයි, තවත් අත්දැකීමක් තමයි ගෙවි ගිය පාකිස්තානු තරගාවලියේ ටෙස්ට් තරගාවලිය ජයගත්තා. නමුත් එක්දින තරගාවලිය දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා. ඒ සිදුවීම නැවත අත්දකින්නට වේදෝ කියන කාරණාව පිළිබඳව තමයි මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් සිහිපත් කරමින් පසුවන්නේ. මේ තරඟ පරාජයන් හමුවේ තවත් තරඟ තුනක් පමණයි ඉතිරි වෙලා තිබෙන්නේ මේ තරඟාවලියට සහ ලොකු කුසලානයත් අතළඟ පැමිණෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ තාමත් මේ පරාජය රටාවෙන් මිදෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වෙලා තිබෙන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. රංගන, අපි කැමති මේ පරාජයත් සමග මතුවන හේතුකාරණා සහ පාඩම් පිළිබඳව ඔබෙන් දැනගන්නට.
ඔව් මදුර, මං හිතන්නේ අපේ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ආරම්භ කළොත් එම තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වෙනවා. ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් කඩුලු අටක ඉතාමත්ම පහසු ජයග්‍රහණයක් හිමි කර ගන්නට තවත් පන්දු 67ක් ඉතිරිව තිබියදී තමයි ඔවුන් එම තරගයේ ජයග්‍රහණය කරන්නේ. දෙවන තරගයේදී හෝ නිවැරදි කරගනීවී යයි හැඟෙන වරදක් පළමු තරගයේදී සිදු වුණාය තමයි කණ්ඩායමේ එකපොතු බව දක්නට ලැබුණේ නෑ. විශේෂයෙන්ම නායකයා සහ තිසර පෙරේරා අතර තවමත් විරසකයක් පවතින වාද කියන සැකේ මතුවන ආකාරයට තමයි ඔවුන් පිටියේ රැඳී සිටි. අපි දෙවන තරගයට අවධානය යොමු කරනවා නම් එම තරගයේදීත් දකුණු අප්‍රිකාව සමත් වුණා ඉතාමත්ම පහසුවෙන් ලකුණු 113ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට. දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුර පහර දී සියල්ලන් දැවි ගියා. පන්දු අර 45යි එක් පන්දුවක් තුල ලකුණු 251කට මේ තනතිරුවේ ඔවුන් ආරම්භයේදී පන්දුර පහර දුන් ආකාරය විශේෂයෙන්ම ක්වින්ටන් ඩිකොක් පන්දු 70ක් තුල ලකුණු 94ක් ලබා ගැනීමෙන් ඉතාමත්ම ප්‍රබල තත්වයකට දකුණු අප්‍රිකානු කණ්ඩායම රැගෙන ආවා. එක් අවස්ථාවක ඔවුන් ලකුණු 350කට වැඩි ඉලක්කයක් ලබා දෙනු ඇති බවට පෙනෙන්නට තිබුණත් ඉතාමත්ම හොඳින් පන්දු යවන ආකාරය දක්නට ලැබුණා. විශේෂයෙන්ම තමන්ගේ 150 වන එක්දින තරගයට ක්‍රීඩා කරන තිසර පෙරේරා කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා ලකුණු 26ක් තුල. ඒ වගේම දකුණු අප්‍රිකානු අවසන් කඩුලු 6 ලකුණු 31ක් තුල බිඳ යන ආකාරයක් දක්නට ලැබුණා. මෙහිදී නැවතත් ලකුණු 4ට පීවිසියා නායකයා ඩුප්ලේසිස් ලකුණු 57ක් ලබා ගත්තා. ඒ වගේම ඔහුගේ එක්දින තරඟ දිවියේ ලකුණු 5000 සීමාව පසු කර යන්නටත් මෙහිදී ඔහු සමත් වුණා. කෙසේ වෙතත් ලකුණු 251 බැලූ බැල්මට ලෙහෙසි ඉලක්කයක් බව තමයි පළමු ඉනිම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව පැත්තෙන් තිසර පෙරේරා මාධ්‍යයට සඳහන් කර සිටියේ. නමුත් ඒ ඉතාමත්ම පහසු ඉලක්කයක් නොවන බව අපට පෙනී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 32යි පන්දු 2ක් තුල ලකුණු 138කට සියල්ලන් දෙවී යාමෙන් පසුවයි. මෙය තමයි ලසිත් මාලිංග පසුගිය සැප්තැම්බර් මාසයේ නැවතත් එක්දින පිටියට පිවිසීමෙන් පසුව එක දිගට ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ 13 වන පරාජයය. වගේම ඔහු නායකත්වය ලබා දී තරඟ 6ක් ඒ අතරතුර පරාජයට පත් වී තිබෙනවා. කවද්ද මේ පරාජය රිද්මයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින් තුළ මතුවී තිබෙන්නේ. නැවත වතාවක් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 31ක් ලබා සිටින විට සහ කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් ලබා සිටින විට කුසල් මෙන්ඩිස් දුවක් දී දැවියාමකට අසු වුණා. මේ අවස්ථාවේදී මම හිතන්නේ ක්‍රිකට් දන්නවා කියලා කියන කුසල් මෙන්ඩිස් දෙවන වතාවටත් කඩුලු අතර දිව යන මූලික සිද්ධාන්ත නොදන්නාකම නිසාවෙන් දෙවි ගියා කිව්වොත් නිවැරදි. කෙසේ වෙතත් මදුර මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් සමන්ගේ එක්දින ලකුණු 1500 සීමාව පසු කර ගියා. මේ ඔහුගේ 59වන එක්දින තරගයයි. ඒ වගේම දික්පැල්ල පිළිබඳවත් සඳහන් කරන්නට ඕනේ තවමත් ඔහු පිටිකරුවෙකු ලෙස තමන්ගේ වැරදි නිවැරදි කරගෙන නැහැ. හැබැයි කඩුලු රකින්නෙකු ලෙස නම් ඉතාමත්ම හොඳින් කටයුතු කළ බවත් සඳහන් කරන්නට ඕනේ. අපදුටුවා මදුර පසුගියේදා ඉන්දියා නායකයා විරාට් කොහලි ඔස්ට්‍රේලියාවට එරෙහිව තමන්ගේ 40 වන එක්දින ජාත්‍යන්තර ශතකයේ වාර්තා කළා. ඔහුගේ ඉනිමක සාමාන්‍ය 60ක් ලෙසයි වාර්තා වන්නේ. නමුත් දිනෙන් දින වාර්තා අලුත් කරමින් ජාත්‍යන්තරයේ ජය ගනිමින් ඉදිරියට යන විරාට් කොහලි කොයිතරම් නිහතමානී ක්‍රිකේටර්ද කියන එක ඔහුගේ ආදර්ශයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකේටින් ලබා ගත යුතුයි. කුසල් මෙන්ඩිස්ගේ එක්දින සාමාන්‍ය තවමත් ලකුණු 27ක් බවත් කරන්නට ඕනේ. මෙන්න මේ වෙනස ඉතාමත්ම පැහැදිලි. ඔවුන් මේ වෙනස වටහා ගත යුතු බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මදුර තවත් දින 84ක කාලයක් පමණයි තිබෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට. තරඟ පහක් පමණයි ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකාවට ඉතිරි වී තිබෙන්නේ. තවත් පුහුණු තරඟ දෙකක් තිබෙනවා එංගලන්තයේදී. යනුව කවද්ද මේ අත්දැක බැලීම් අවසන් වන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවන්නේ. මේ අප්‍රේල් මාසයේදී මම හිතන්නේ ශ්‍රී ලංකාව තුළ පළාත් මට්ටමේ තරඟාවලියක් සංවිධානය කිරීමට ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වෙනවා. අවසන් කණ්ඩායම තෝරා ගැනීම සඳහා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන, ඒ වගේම අප්‍රේල් මාසයේ 23 වනදා වන විට අවසන් කණ්ඩායම නම් කර ICC වෙත යැවිය යුතුයි. නමුත් මැයි මාසයේ 23 වනදා දක්වා තාක්ෂණික කමිටුවේ අනුමැතියකින් තොරව එම කණ්ඩායම වෙනස් කිරීමේ අවසරයක් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. එනෝ අපි බලමු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර හෝ මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂයෙන්ම එක්දින කණ්ඩායමේ මේ එකමුතුම ගොඩනැගීවිද කියලා අපදුටුවා. ටෙස්ට් කණ්ඩායමේ නම් විමුත් කරුණාරත්න යටතේ එම එකමුතු ඉතාමත්ම හොඳින් ගොඩනැගී තිබෙන ආකාරය. නමුත් ලසිත් මාලිංගට එම තත්ත්වේ ඉතිරි තරඟවලදී ඇති කළ හැකිද යන ප්‍රශ්නාර්ථය මතුවනවා. එසේ නොවුනහොත් නැවත වතාවක් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් විය යුතු බවත් අප මෙහිදී සඳහන් කරනවා. එසේ නොවන්නට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ක්‍රිකට් තරඟාවලියක් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකේටින්ට සංචාරයක් පමණක් වනවාට කිසිදු සැකයක් නෑ මදුර.
අපි නැවතත් කතාබහ කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමෙන් අනතුරුව පත් වූ නව නිලධාරි මඩුල්ලේ නව සභාපතිතුමන් පසුගියදා ICCA ඒ බලධාරීන් මුණ ගැසුණා. එහිදී ශ්‍රී ලංකාවට ICCA ඩොලර් මිලියන ගණනක මුදලක් ලැබුණා කියලා පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා. රඟන අපි කැමති ඔබෙන් දැනගන්න මෙය හුදෙක් තිලංග සුමතිපාල පාර්ශවයේ ඒ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය ලත් ජයග්‍රහණයක්ද? එසේ නැතහොත් සාමාන්‍යයෙන් ICCA ටෙස්ට් වරම් හිමිකරගත් රටකට ලබා දෙන මුදල් පරිත්‍යාගයක්ද කියා.
මේ තත්ත්වය ඉතාමත්ම පැහැදිලි කරගත යුතු තත්ත්වයක් ලෙසයි මා දකින්නේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ICC විධායක කමිටු රැස්වීම තමයි පසුගිය දින 6ක කාලයක් පුරාවට ඩුබායිහිදී පැවැත්ුණේ. මෙහිදී ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් තීන්දුව తీරන කිහිපයක්ම ගනු ලැබුවා. ඒ වගේම එළබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පිළිබඳවත් අවසන් වතාවට තීන්දුව කිහිපයක් ගනු ලැබුවා. ඒ අතරතුර තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් ශම්මි සිල්වා මහතා සභාපතිවරයා ලෙස මේ විධායක කමිටු රැස්වීමට සහභාගී. වැදගත්ම කාරණය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දීම අත්හිටුවා තිබූ ICC අරමුදල් නැවත ලබා දීම සඳහා අනුමැතිය හිමි වුණා මේ විධායක කමිටු රැස්වීමේදී. ඒ වගේම මෙතෙක් අත්හිටුවා තිබූ පූර්ණ සාමාජිකත්වය නැවතත් ශ්‍රී ලංකාවට හිමි වුණා. මේ කරුණු කාරණා පැහැදිලි කරන්නට ඕනේ මදුර. මෙතෙක් කල තිබුණේ නිරීක්ෂකයෙකුගේ මට්ටම පමණයි ශ්‍රී ලංකාවට මේ විධායක කමිටු රැස්වීමේදී. ඊට ප්‍රධානතම හේතුව තමයි ක්‍රිකට් නිලවරණය නිසි කලට නොපැවැත්වීම. පෙබරවාරි මාසයේ අවසන් වීමට පෙර මේ ක්‍රිකට් නිලවරණය පැවැත්වුවේ නැතිනම් ICC පූර්ණ සාමාජිකත්වය සම්පූර්ණයෙන්ම අහිමි වීමේ පවා අවදානමක් ශ්‍රී ලංකාවට තිබුණා. ICC පිළිගන්නේ නැහැ මදුර කිසියම් ආකාරයක දේශපාලන පත්වීම. එසේ නැතිනම් නිසි බලධාරීගේ යටතට ක්‍රිකට් පාලනය ඇති කිරීම, නැතිනම් අතුරු කමිටු පත් කිරීම ICC කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඔවුන් නිරන්තරයෙන්ම සඳහන් කළේ නිලවර්ණය නිසි කලට පවත්වන ලෙස. ඒ අනුව තමයි 2018 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා තමයි මේ සියලු අත්හිටුවීම් ශ්‍රී ලංකාවට එරෙහිව තිබුණේ. කෙසේ වෙතත් නව සභාපතිවරයා පසුගියදා තේරීපත් වීමෙන් පසුව ශම්මි සිල්වා මහතා මේ විධායක කමිටු රැස්වීමට සහභාගී වුණා. ඒ අනුව තමයි මේ සියලුම සම්බාධක ඉවත් වුණේ. මේකට ප්‍රධානතම හේතුව තමයි මේ ආකාරයෙන් නිසි ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ සාමාජික ඡන්දයෙන් නිලවර්ණයක් පවත්වා අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මඩුල්ල පත් කර ගැනීමයි. එසේ වීම නිසා තමයි හිමිවීමට නියමිතව තිබූ අත්හිටවා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 11.5ක මුදලක් නැතිනම් රුපියල් වලින් නම් රුපියල් බිලියන 2කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි වුණේ. එය හිමි වුණේ කිසිදු පාර්ශ්වයක දක්ෂතාවක් නිසා නොවේ. මේ හමුව සඳහා තිලංග ඇතුළු කණ්ඩායමක් සහභාගී වූ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. නමුත් විධායක කමිටු රැක්වීමට සහභාගී වන්නට අවසර තිබෙන්නේ වත්මන් සභාපතිට පමණයි. ශම්මි සිල්වා පමණයි මේ අවස්ථාවට සහභාගී වුණේ. ඒ අනුව තමයි පසුව එය නිවැරදි කර මාධ්‍ය නිවේදනයක් එව්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. එමේදී නොමග යවන සුළු දේ මීට පෙරත් සිදු වුණා මතුර මෙය දැන්වත් නතර කළ යුතුයි. ගෞරවය තිලංග සුමතිපාලට හිමි විය යුතු සේ මාධ්‍ය වාර්තා පළ යුතු බවට ඇතැම් පාර්ශ්ව විශ්වාස කරනවා විය හැකි. නමුත් දුරදිග නොබලා කරන එවැනි දේ නිසා මං හිතන්නේ මතුර තිබෙන විශ්වාසයක් නැති වෙන කාරණාව තමයි සිදුවන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පූර්ණ සමාජිකත්වයේ හිමිුනේ තිලංග සුමතිපාල පාර්ශ්වයේ කෙරේ ICC තබා තිබූ ගෞරවයක් හෝ විශ්වාසයක් නිසා නොවන බවක් සඳහන් කරන්නට ඕනේ. ඔවුන් පිළිගන්නේ සාමාජික ඡන්දයෙන් තේරීපත් වන අදාළ රටේ ව්‍යවස්ථාවට අනුකූලව පත්වන පාර්ශ්වයේ පමණයි. ඒ අනුව මේ නිලවරණයෙන් තේරීපත් වන ඕනෑම පාර්ශ්වයකට ICC පූර්ණ සාමාජිකත්වයේ හිමි වෙනවා. ඒ වගේම එතෙක් අත්හිටුවා තිබූ ඩොලර් මිලියන 11.5ක මුදලක් හිමි වෙනවා. මේ අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්නට ඉඩ තිබෙනවා. නමුත් සත්‍ය තමයි විධායක කමිටු රැස්වීමට සහභාගී වන්නට පුළුවන් වන්නේ අදාළ රටේ සාමාජික ඡන්දයෙන් තේරීපත් වන නිලධාරී මණ්ඩලයට පමණයි. සභාපතිවරයාට හෝ ලේකම්වරයාට පමණක් බවත් සඳහන් කරන්නට ඕනේ.
හොඳයි රංගන, අපිට තවත් ක්‍රිකට් සම්බන්ධයෙන් සුබදායි ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. දකුණු ආසියානු කලාපයෙන් දකුණු ආසියානු ක්‍රීඩාවලියේ පැවැත්වෙන මෙවර නේපාලයේ කත්මණ්ඩු නුවරදී මේ නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩාවලියට ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුළත් කරා කියලා අපිට ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අපි කැමතියි මේ ගැන වැඩි විස්තර දැනගන්න.
2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දෙසැම්බර් මාස 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා මේ සඳහා ක්‍රිකට් සහ පැරාග්ලයිඩින් කියන නවතම ක්‍රීඩාවත් ඇතුළත් කර තිබෙනවා. පළමුවෙනි වතාවට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන්නේ දෙවන වතාවටයි. 2010 දකනුවර පැවති තරඟාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර තිබුණා. නමුත් ඉන් අනතුරුව 2016 ඉන්දියාවේ පැවැත්වුණු තරඟාවලියට නම් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරේ නැහැ. එම තරඟාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 25ක් හිමි කරගන්නටත් සමත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් සඳහන් කර තිබුණා පසුගියදා එම තරඟාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 9ක් හිමි කරගත්තා. මලල ක්‍රීඩාව පැත්තෙන් මෙවර අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව ඊට වඩා පදක්කම් සංඛ්‍යාවක් දකුණු ආසියානු තරඟාවලියේදී මලල ක්‍රීඩාව පැත්තෙන් හිමි කර ගන්නා බවත් බලධාරීන් සඳහන් කර තිබුණා. මෙවර දකුණු ආසියානු තරඟාවලිය ආශ්‍රිතව තවත් ඉතාමත්ම හොඳ කාරණාවක් තිබෙනවා. ඒ තමයි මෙවර තරඟාවලියේදී තහනම් උත්තේජක භාවිතය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ සෑම රටක්ම නියෝජනය වන පරිදි වෛද්‍යවරුන් සමග කමිටුවක් පත් කිරීමටත් මේ ආකාරයෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ඉතාමත්ම හොඳ තත්ත්වයක්. අපි නේපාලයේ පිළිබඳව කතා කළ නිසාවෙන් මදුර තවත් නේපාලයේ ආශ්‍රිතව තොරතුරක් තිබෙනවා. ඒ තමයි පස්වන වතාවට පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන කාන්තා පාපන්දු තරඟාවලිය නේපාලයේදී ආරම්භ වෙනවා. මේ මාසේ 12 වෙනිදා සිට 22 වෙනිදා දක්වා මේ තරඟාවලිය පැවැත්වෙනවා. මේ සඳහා සහභාගී වන එරන්දි ලීනගේගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම එළඹෙන ඉරිදා නේපාලයේ බලාපොරොත්තු වෙනවා. නියමිතයි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියට එක්වන්නේ බී කාණ්ඩේ. මෙහිදී ශ්‍රී ලංකාව සමගින් මාලදිවයින සහ ඉන්දියාවත් බී කාණ්ඩයට අයත් වෙනවා.
අපි අවසාන වශයෙන් කතා බහ කරන්නේ මෝටර් රථ දහවන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලැබීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මැලේසියාවේ පැවති F3 ෆෝමියුලා මෝටර් රථ දහවන තරගෙන් ශ්‍රී ලංකාවේ ඉෂාන් පීරිස් ජයග්‍රහණය කරනු ලැබුවා. මේ ශ්‍රී ලංකාවට කෙතරම් වැදගත්ද කියන කාරණා පිළිබඳව තමයි අපි අවසාන වශයෙන් කතා බහ කරන්නේ. රංගන,
මදුර මං කියන්නේ මේ ෆෝමියුලා 3 කියන තරඟ කාණ්ඩයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් මේ දක්වා ජාත්‍යන්තර තරඟාවලියකට සහභාගී වී ජයග්‍රහණයක් වාර්තා කරන්නේ නැහැ. ඒ අනුව තමයි මේ ඉෂාන් පීරිස් පළමුවෙනි වතාවට ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ජාත්‍යන්තර ෆෝමියුලා 3 තරඟාවලිය ජයග්‍රහණය කර තිබෙන්නේ. මැලේසියාවේ සෙටන් ඩාවන් පතේදී තමයි මේ තරඟාවලිය පැවැත්වුණේ. ඒෂියන් වින්ටර් සීරීස් කියලා තමයි මේ තරඟාවලිය නම් කර තිබෙන්නේ. එහිදී ඔහු සමත් වෙනවා එක් තරඟයක් ජයග්‍රහණය කරන්නට. ඒ වගේම ඊට පෙර පැවැත්වුණු තරඟයක් ඔහු සමත් වෙනවා ආසියානු කලාපයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්නට. යනුව තමයි ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ජාත්‍යන්තර මෝටර් රථ දාවන තරඟ ඉතිහාසයේ අපි මෙතෙක් ජයග්‍රහණ වාර්තා කර තිබෙන්නේ ඩිලන්ත මාලගමුව පමණයි. ඔහුට සහායක් දක්වමින් නවක ක්‍රීඩකයෙකු ඉදිරියට පැමිණ තිබෙනවා. ඉෂාන් පීරිස් මේ ෆෝමියුලා 3 තරඟ කාණ්ඩයෙන් පළමුවෙනි වතාවට යනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමි කර දෙමින් ඔහු සමත් වෙනවා තරගයක් ජයග්‍රහණය කරන්නට.
හොඳයි, ඒ පොත සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ගේවිගෙන යන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිතිත් සමග අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍ය වේදී රංගන සෙනෙවිරත්න. රංගන, ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුභ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.